නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
එතකොට අපි අද තියන්නේ මෙත් සිත් කරන්නේ තුන්වෙනි හාරය. අපි කලින් කළා දේශනා හාරය විචේ හාරය කියන හාර දෙක. මේ යුක්ති හාරයේදී දැන් යම් ධර්ම දේශනාවක් කරනකොට ඒ දේශනාව කරන්න ඉස්සෙල්ලා ඒ පිටකේ ගවේෂණය කරලා යුක්ති අයුක්ති විසඳගෙන ඉන්න ඕනේ. එතකොට යුක්ති අයුක්ති කියලා කියන්නේ අපිට කාගෙන් හරි නැත්නම් කොතනකින් හරි ගාථාවක් හරි සූත්‍රයක් හරි යම් ප්‍රදේශයක් හරි පිටකෙන් ලැබුණොත් ඒව බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධ වචනයට ගැළපෙනවද යුක්ති සහගතද කියලා බලන්න ඕනේ. ඒවා යුක්ති සහගත නැද්ද කියලා බලන්න ඕනේ. නැත්නම් මේ දේශනාවෙන් මේ රාග දේශ මොහ දුරු වෙන නැත්නම් මේ කෙලෙස් දුරු වෙන්න පුළුවන්ද? ඒක යුක්ති සහගතද? එහෙම කරන්න පුළුවන්ද? එහෙම වෙනවද කියන එක බලන්න ඕනේ. ඒ වගේ මේ යුක්ති අයුක්තිය ගැන නුවණින් බලලා ධර්ම දේශනාවක් දේශනා කරන හැටි නැත්නම් ඒ ධර්මයේ විස්තර කරලා මේ පරියප්තිය පැහැදිලිව ප්‍රතිපත්තිය සඳහා අර්ථය පැහැදිලි කරලා දෙන්න තමයි මේ හරය තියෙන්නේ. ඒකෙදි අපි පොඩ්ඩක් බලමු මෙතනදී කොහොමද යුක්ති අයුක්තිය ගවේෂණය කළ යුත්තේ කියලා. මේ තත්තකතම යුක්තිහාරෝ සබ්දේ සංහාරාණං යුක්තිහාරෝ. ඒ කියන්නේ සියලුම හාරයන් එකතු කරගෙන ගවේෂණය කරගෙන මේ පිටකේ පුරාවට මේක ගවේෂණය කරන්න කියලා කියනවා. එතකොට යුක්තිහාරෝ කියන්නේ යුක්තිය යුක්තිය යදන් කියන කිං යෝජේති චත්තාරෝ මහා ප්‍රදේශ කියන්නේ සතර අපදේශයන් පෙන්නනවා. මේ බුද්ධාපදේශ, සංඝාපදේශ, සම්බහුල තේරාපදේශ, ඒකත් තේරාපදේශ කියලා. එතකොට ඉමේ චත්තාරෝ මහා ප්‍රදේශ තානි පදබ්බ්‍යංජනානි සිත්තේ ඕතාරේ තබ්බානි විනේ සංදස්සි තබ්බානි ධම්මතායං උපනිෂ්ඨිති තබ්බානි කතමස්මින් සිත්තේ ඕතාරේ තබ්බානි චතුසු අරිය සත්‍යේසු කතමස්මින් විනේ සංදස්සි තබ්බානි රාග විනේ දේශ විනේ මෝහ විනේ කතමස්මින් ධම්මතායං උපනිෂ්ඨිති තබ්බානි පට්ඨ සම්පාදේ යදි චතුසු සච්චේසු අවතරසි කෙලේශ විනේ සම්දිස්සති ධම්මතායන්න විලෝමේති එවං ආශ්‍රවේන ජනේති චතුහ මහා අපදේශි යං යං යුජ්ජති යේනේ යුජ්ජති යත යත යුජ්ජති තං තං ගයතබ්බ. එතකොට ඉස්සෙල්ලා මේ යුක්ති අයුක්ති කියලා මේ යුක්තිහාරයේදී කරන්න ඕනේ බුද්ධාපදේශ කාගෙන් හරි කොතනකින් හරි ධර්මයක් අහන්න ලැබුණොත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්මයි මේ ටික අහගන්න ලැබුණේ කියලා. නමුත් ඒක හැමම ගන්නත් එපා කියනවා, ඒක බැහැර කරන්නත් එපා කියනවා. ඒ අහගත්ත ටික සුත්තේ උතාරේ තබන සූත්‍රයන්ට බහල බලන්නලු. ඒ අහගත්ත කොටස විනේ සඳසිතබ්බාන විනේත සසඳලා බලන්න ඕනේ. ධම්මතයන් උපනිච්චිතබ්බාන ධර්මයට යදලා බලන්න. එතකොට කුමන සූත්‍රයන්ටද චතුරාර්ය සත්‍යයට ගලපලා බලන්න කියන්නේ. කුමන විනයටද රාග දේශ මොහ හික්මීමට විනයට සසඳලා බලන්න කියන්නේ. එතකොට පටිච්ච සම්පාදයට ගලපලා බලන්න කියන්නේ. ඉතින් චතුරාර්ය සත්‍යයට රාග දේශ මොහ හික්මන එකට ඒ වගේම පටිච්ච සමුපාදයට ගැළපෙනවා නම් ඒ වගේම ආශ්‍රවයනුත් උපදින්නේ නැත්නම් යම් යම් තැනකින් යෙදෙයි නම් ඒ ධර්මය ගන්න කියනවා. නමුත් එහෙම ගලපනකොට ගැළපෙන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේ කිව්වයි කියලා කිව්වත් මෙයාට මේක වැරදිලා කියලා අයින් කරන්න කියලා කියනවා. ඊට පස්සේ සංඝාපදේශ කියලා කියන්නේ මුළු සංඝයාම මෙන්න මෙහෙම කියනවායි කියලා තමන්ට යම් සූත්‍රයක් ආකාරයක් හෝ ගාථාවක් ආකාරයක් හෝ යම් ව්‍යාකරණයක අර්ථයක් හෝ යම් ප්‍රදේශයක් ලැබුණොත් ඒකත් අර වගේ සූත්‍රයට විනය ධර්මයට ගලපලා බලන්න. ගැලපෙනකොට ඒ ගැලපෙන්නේ නැතිනම් ඒක බැහැර කරන්න. ඊට පස්සේ සම්බහුලත් හේරා ප්‍රදේශ කියන බොහෝ භික්ෂුන් වහන්සේලා කියනවා කියලා ලැබෙන්න පුළුවන්. ඒකත් හේරා ප්‍රදේශ නැත්තම් දක්ෂ වික්ත පඬිත් ධර්මදර එක තෙරුන් වහන්සේ නමක් මෙහෙම කියනවා කියලා තමන්ට යම කහ ගන්න පුළුවන්. එහෙම හම්බ වුණත් ඒ පදබ්යංජන මොකද මෙතෙන්දී පදබ්යංජන වශයෙන් ගත්තාම අපිට තේරෙන්න පුළුවන් ඒක ඇත්තට ගතියුතු දෙයක් කියනවා තමයි නේද කියලා. අපි මේක මේ දැනගැනීම පිණිස කියන පොඩි කතාවක් කියන්නේ අපි නිකමට කියමු. මේ ලෝකේ මේවා මේ ධර්මය නොදන්න නිසා ගොඩක් තේරෙන්නේ දැන් එවිදි වෙන ඉතර වෙලා ඔය ධර්මය හොයන කාලේ මමත් එතෙන් තෙන් උන්ට බන හොයන්න ගියා. ඒ කල්දී ගිය එක තැනකදී මට හම්බුණා ඒ කල්දී අපිට මෙහෙම ගවේෂණය කරන්න හිතන්න හැම නුවර නැහැ. මේ වගේ දේවල් අපිට උගන්වලා නැහැ. මම කියන්නේ මේ ඕකටම දරගන්න හොඳ දේවල්. එතෙන්දී ගාථාවක අර්ථය තේරුම් කළ ධර්මදේශනාවක් අහන්න ලැබුණා. මහා මංගල සූත්‍රය හම්බ වෙන අසේවනාච බාලානම් පඬිතානංච සේවනා පූජාච පූජනීයනම් ඒතම් මංගල මුත්තමන් කියන ගාථාව. එතකොට දැන් එතෙන්දී ඉතල තර්කානුකූලව කියන්නේ අපේ ගාව තියෙන අදහස් කරන විදිහට තර්ක න්‍යාය පිළිපදත් කරනවා. දැන් අසේවනාච බාලානම් බාලය අසුරු කරන්න එපා, පඬිතානංච සේවනා පඬිතුයෝ සේවනය කරන්න සිදියුත් පුදන්න. දැන් අපි හිතාගෙන ඉන්නේ දැන් මම කියන්නේ මට අහන්න ගියෙත් යන දේශකයන් වහන්සේගේ විස්තර ටික ඈ ඒ දේශකයන් වහන්සේ කරපු ආකාරය. අපි හිතාගෙන ඉන්නේ බාලයෝ හැටියට ලෝකේ පුද්ගලයෝ නම් ಗುಣධර්මෙන් අඩු පුද්ගලයෙක්ව ගත්තොත්, පඬිතුයෝ හැටියට ಗುಣධර්මෙන් වැඩි කෙනෙක් ගත්තොත් බුදුහාමුදුරන්ව ඇසුරු කරන්න බැරි වෙනවා අපිට. ඇයි? අසේවනාච බාලානම් බාලයෝ ඇසුරු කරන්න එපා කියනකොට යම්කිසි බාල කෙනෙක් අනිත් කෙනා ගාවට එනකොට අන්නන්න බාල කෙනෙක් එනවා කියලා එයා හරි වයින් කරනවා. ඊගාවට එයා ඊට වඩා තව කෙනෙක් ගාවට එනකොට එයා අන්න බාල කෙනෙක් එනවා කියලා එයා වයින් කරනවා. ඔහොම ගත්තහම බුදුහාමුදුරුව ගාවට ගත්තහම ලෝකේ ඔක්කොමලා බාලයි, බුදුහාමුදුරන් කාටවත් ඇසුරු කරන්න බැරි වෙනවා. නමුත් ඕකේ අර්ථය ඔහොම නෙමෙයි. මේ අසේවනාච බාලානම් කියලා කියන්නේ බාල කියලා කියන්නේ මොකද්ද? රාග දේශ මොහ බාලයි. අසේවනාච කියලා කියන්නේ රාග දේශ මොහ ඇසුරු කරන්න එපා. පඬිත කියලා කියන්නේ අලෝභ ආදේශ මොහ, ඒක තමයි පඬිත ධර්ම. පඬිතානංච සේවන අලෝභ ආදේශ මොහ ඇසුරු කරන්න. දැන් අපිටත් හිතුණා ඒ කාලේ ඇත්තට මොන තරම් ඇත්තද මේක කියලා. දැන් මොකද අපිට බැලු බැලමුට ওই වගේ වචන ඇහුනහම අපිට හිතෙන්නේ මේක ඇත්තනේ මොන තරම් කියලා. ඒතර මම මේ මතක් කරුවේ. නමුත් දැන් කොහොම දේශනාවක් අපිට අහන්න ලැබුණොත් අපි මේක බුදුහාමුදුර කිව්වයි කියලා කිව්වත් භික්ෂුන් වහන්සේ නමයි කිව්වා කියලා කිව්වත් බොහෝ භික්ෂුන් කියනවා කියලා කිව්වත් අපි මේක සූත්‍රයේ විනයට පටිච්චසම්පාදයට මේ වගේ ධර්මතාව ටිකට දාලා බලනවා. අපි කොහොමද මේ ගවේෂණය කරන්නේ? අපි කියමු දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දහම් පරයයකට අපි මේක යොදන්න බලමු. දැන් මේ කියන අර්ථය රාග දේශ මොහයි බාල අලෝභ දේශ මොහ පඬිතයි කියලා කිව්වම අපිට බැලු බැලමට මේක ගොඩාක් ඇත්තයි වගේ. පුද්ගලයෙක්ගෙන් ගත්තහම මේක වැරදි වගේ තේරෙනවා. නමුත් මේ ශාසනේ මෙහෙම එකක් අපි නිකමට හිතමු, මේකට යෙදෙන දහම් ටිකක් මම පෙන්වන්නම්. ලෝභ දේශ මොහ බාලයි අලෝභ දේශ පඬිතයි කියන ටික අපිට දැනගන්න හම්බුනේ කොහොමද? දැන් ඒ ටික බාලයි හෝ පඬිතයි කියලා අපේ ජීවිතේට මුලින්ම වෙන් කරගන්න හම්බුන් තැනක් තිබුණ නැත්තම් අපි කොහොමද දන්නේ? නේ අපි හොඳට බැලුවොත් ඒක නෙවෙයි ධර්මතාවයකට ගැලපුණාට ශාසනයට කොච්චර ගැලපෙනවද කියලා අපි බලමු. ශාසනයේත් ওই වගේ තැනක ආරම්භයක් උතනකින්වත් නැහැ. නමුත් මෙහෙම තැනක ආරම්භයක් තියෙනවා. අපි කියමු මහායිනේ මේ අපි කියමු විද්‍යා විමුක්ති කියන ධර්මතා දෙකට දෙක හේතු සහිත විද්‍යා විමුක්ති කියන ධර්මතා දෙකට බොජ්ජංග ධර්ම හේතුයි. බොජ්ජංග ධර්ම වල සතර සතිපට්ඨාන හේතුයි. සතර සතිපට්ඨාන තීව චරිත හේතුයි. තීද සුචරිතයේ ඉන්ද්‍රිය සංවරය හේතුයි. ඉන්ද්‍රිය සංවරයේ යෝනිසෝ මනසිකාරය හේතුයි. යෝනිසෝ මනසිකාරයට සද්ධර්ම ශ්‍රවණය හේතුයි. සද්ධර්ම ශ්‍රවණය කල්යාණ මිත්‍ර සම්ප කල්‍යාණ මිත්‍රතාවයේ හේතුයි කියන ධර්මතාවයක් අපිට ලැබෙනවා. ඈ එතකොට ලෝකේ මේ වගේ ධර්මතාවයක් අපි ගත්තොත් අලෝභද්දේ සමෝහයයි කල්‍යාණ මිත්‍ර ධර්මතාවය කියලා අපි දැන් බලන්න මේ අහපු වචෙන් ටික මේ පරිහාරය කියන්න පුළුවන් කියලා කල්‍යාණ මිත්‍රයේ කියලා යහපතේ යොදවන යහපතේ පෙන්වන පුද්ගලයෙක් හැටියට අපිට ලෝකේ හම්බුනේ නැතුව අලෝභද්දේශ අමෝහෝ කියන ධර්මතාව තුනකින් ගත්තොත් අපිට සද්ධාව ඇති වෙලා යෝනිසෝ මනසිකාර්යය කරලා සිහිනීය ඉන්ද්‍රිය පිහිටුවා ගන්න බග පෙන්වන කෙනෙක් හම්බ වෙන්නේ නැතුව අලෝභද්දේශ කියන තැනකින් විතරක් ඔය උත්තරේ ගත්තොත් අපිට හම්බ වෙයිද? ඊදෙයිද පුළුවන් ද කරගන්න? නමුත් මම කියන්නේ මේ ශාසනයට ගල එහෙම වචනයක් අහුනට ගන්න එපා. හොඳට ගලපන්න මේ සූත්‍රයන්ට බලලා. ඈ දැන් චතුරාර්ය සත්‍යය තමයි අර අර ටික පෙන්වුවේ. දැන් ඔය ආපු න්‍යාය තමයි මොකද්ද මේ මාර්ගය. මාර්ගයේ ඵලය මොකද්ද? විමුක්තිය. මහන්නේ විමුක්ති විද්‍යා විමුක්ති කියලා කිව්වේ නිරෝධයට නමක්. ඒකට මාර්ගය තමයි මොකද්ද? බොජ්ජංග සතිපට්ඨානය කියලා මේ මාර්ගය තියෙනවා. එතකොට නිරෝධයේ මාර්ගය දෙක පෙන්වුවා. මේ චතුරාර්ය සත්‍යයට බහලා බලනවා ගැලපෙනවා. නමුත් අපි එහෙම ගලපලා ගන්න නැතුව ගැලපන් නැතුව අලෝභද්දේ සමෝහයි කියලා ගත්තොත් පද ටිකකට අපි හුරු වෙයි. කතා කරන්න බැරි කෙනෙක් එක්ක හොඳට උත්තර දෙන්න පුළුවන් හටපුත් හුරු වෙයි අපිට. වචනත් හුරු වෙයි. නමුත් හැමදාම කියෝන මනසක් හැදෙන්නේසක එතනින් එහාට කවදාවත් අපිට යන්න බෑ. ඒ නිසා මම මෙතෙන්දි මතක් කළේ ඒ වගේ වචනවල අපිට හිර වෙලා ඒ වචනවල අර්ථයක් කියවම පමණකින් අල්ලගන්න දෙන්නේ ශාසනයට එක බහලන නොබලන නිසායි. නමුත් ඒ වචනේ ඒ විද්ධිහිත ජීවිතයෙන් බැලුවම ඇත්ත තමයි කියලා පෙනෙන මට්ටමක උන සාසනෙට කියලා බැලුවොත් එදෙන්නේ. එහෙනම් අපිට ගන්න වෙනවා ඒ දක්ෂ වියක්ක තෙරුන් වහන්සේ නමක් කියලා ඒකේ අර්ථය එහෙම පෙන්වුවත් ඕක පුද්ගලිකට ගන්නප ධර්මතාවයක් හැටියට ගන්නවයි කියලා මේක යෙදෙන්නේ කියලා අපිට අයින් කරන්න පුළුවන්. ඒ විතර නෙවෙයි මම මේ හැම දෙයක් ගැනම පෙන්වන්නේ ඒ වගේ මේ සාසනේ කොතනකින් හරි ඒ හම්බ වෙච්ච ගාථාව හෝ දේශනාව හෝ ඒ කොටස හෝ බහල පරේක්ෂණය කරලා බලන්ද එහෙම බලනකොට පෙනෙනවා නම් ගන්න කියලා තමයි මුලින්ම යුක්තිහාරයේදී පෙන්වන්නේ. මේ ශාසනයේ යම් දහම් කොටසක් හම්බුණු ධර්මයට විනයට අනුලෝමව ආශ්‍රය නූපදෙන මේ චතුරාර්ය සත්‍ය පටිසම්පාදයට ගලපලා ගැළපෙනවා නම් විතරක් පිළිගන්නේ කියන වචනේ කියන්නේ පදයේ දිහා බලලා ව්‍යංජන ඡායාවෙන් පෙනෙන පමණකින් අර්ථයක් අරගෙන හරි කියලා ඉන්න එපා කියන එක. අර මං කිව්වා අපිට බැලූ බැලමට නම් තේරෙයි ඇත්තටම බාල ධර්ම කියන්නේ ලෝභ දේශ මොහ පුද්ගලයක ඇතුළු කිරීම නෙමෙයි ලෝභ දේශ මොහ ඇතුළු නොකිරීම තමයි මෙතෙන්දි වෙන්න ඕනේ නේද කියලා අපි කවුරුත් එකඟ වෙයි. නමුත් බලන්න ඒකෙන් කවදාව සසරින් මිදෙන තැන දක්වා ගරගෙන යන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ අපි නිකමට ගන්න සෝතාපට්ටි අංග ගන්න කල්යාණ මිත්‍රාසුර සද්ධර්මස්සෝනි යෝනිසු මනස්කාර ධර්මාන ධර්ම ප්‍රතිපද. දැන් කල්යාණ මිත්‍රාසුර කියනකොට අපිට දැන් පුද්ගලයක් හම් වෙන්නේ නැත්නම් ගන්න වෙන්නේ මොකද්ද? අලෝභ අධේ සමෝහ සද්ධර්ම ශ්‍රවණේ සද්ධර්මයෙන් අතරින් වෙන. ඇයි අපි හිතන්නේ කල්යාණ මිත්‍රතාවය කියලා ගත්තේ මොකද්ද? ඒ කියන්නේ මේ පඬිතානංච සේවනා කියනකොට අපි ගත්තේ කල්යාණ මිත්‍රස්ක කියලා පුද්ගලෙ නෙමෙයිනේ. අපි ගත්තේ අලෝභ අධේස සමෝහනේ. එහෙනම් අලෝභ අධේස සමෝහ ගත්තොත් අයින් කරන්න වෙන අපිට මොකද? සද්ධර්ම ශ්‍රවණේ. ඒක අයින් කරන්න වෙනවා. යෝනිසු මනසිකාරය ධර්මාන්තරම් ප්‍රතිපත්තිය. එතකොට එහෙම ගත්තොත් මේ තෙලට යෙදෙන්නේ නැහැ. අපිට බහලන්න බෑ. ඒ නිසා අර වගේ වචනයක් ඇහිලා වචනේ තුල එකතන ඇත්තයි වගේ අපිට තේරෙන්න පුළුවන්. නමුත් මේක කවදාවත් කරගන්න පුළුවන් එකක් නෙමෙයි, වෙන එකක් නෙමෙයි, ශාසනයේට අනුලෝම ධර්මතාවයක් නෙමෙයි කියන එක හොඳට ඒක තේරුම් ගන්න. ඒ අනුසාරයෙන් ගොඩාක් මේ ටික මම මතක් කළේ අද අර මං කිව්වා වගේ වචනයක් ඇහුණු පමණකින් වචනේ අර්ථය දිහා බලලා සම්පූර්ණ එක බදාගන්න සාසනයට මොනව වුණත් කමන්නේ අපිට මේකෙන් ගොඩ යාගන්න පුළුවන්ද කියලා උත්සාහවත් කරන පතු මනසක් ඇතිද ලෝකයක් අද තියෙනවා. නමුත් අපිට අපේ අර්ථයක් සිද්ධ වෙන ගමන් අපිට මේ සාසනය මෙච්චර දුරට උරුම කළා දුන්නු මේ ලෝකෙට පස්චිම ජනතාවට මේ සාසනය උරුම වෙන විදිහට අපිට ක්‍රමයක් කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. අද මම නිවන් මාගෙයි කියලා යමක් හොයා ගන්නව නම් එතනකින්ම සාසනය විනාශ වෙලා මතුවටත් යන්නේ නැති මතුවට සාසනය පවතින්නේ නැති වචන ගොඩක ගිලිලා මේ පවතිනවා නම් ඒකේ තේරුමක් නැහැ. ඒ නිසා මේ විශේෂයෙන් මේ හාරයන් ගැන අපි කරන්න ගත්තොත් මේ සෝලසහාර පංචනය සාසන පဋාණ කියන මේ ටිකෙන් කරන්නේ උගන්වන්නේ සම්පූර්ණම බුද්ධ දේශනාව කියලා පිරිසිදුව ලෝකෙට යමක් දෙන්නත් ලෝකෙ යමක් ගන්නත් උගන්වන මනසක් හදන එක. ඉතින් ඒකෙදි මේ යුක්තිහාරයේදී යුක්ති සහගත බව ඉස්සෙල්ලාම විසඳන්න කියනවා. මේ ඒ අහන ධර්මය අහගන්න හම්බෙන ගාථාව නැත්නම් ඒ දේශනාව ඒ සූත්‍රය යුක්ති සහගතද ගැළපෙනවද, යුක්තිය කියනකොට තාපතෙන් ගත්තොත් ගැළපෙනවද කියන කාරණාව, ගැළපෙනවද බුද්ධ වචනයට මේ දේවල් වලට කියන කාරණාව. ඒ නිසා ඒ බව හොඳට මතක තියාගන්න මේ වගේ යොදන්න මේවා ඉගෙන ගන්න තියෙන එකයි. අර වගේ වචනයකට බලනකොට ගැළපෙන්න පුළුවන්. නමුත් ඒක සාසනයට ගැළපෙනවද, සාසනයට අනුලෝමද, සාසනය පවතිනවද, ඒ වචනින් සාසනෙත් නැසිලා අපිවත් නැසෙනවද, අපිට නොපෙනුනාට කියන කාරණාව බලන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට බැලිය යුතුයි. ඊට පස්සේ තව පෙන්නන පඤ්ඤම් පුචිතේන තානි පදානි පඤ්ඤෝති පදේශ පර්යාය ගහේතබ්බං. එතකොට පෙන්නන යම් ප්‍රශ්නයක් අහුවාම යම් කිසි කෙනෙක් ප්‍රශ්නයක් අසූ කල්ලි ඒ ප්‍රශ්නේ ප්‍රශ්නේ පෙන්වන්න පද කීයක් උදව් කරගෙන තියෙනවද, පද කීයක් උදව් කරගෙන මේ ප්‍රශ්නේ අහන්නේ. ඊට පස්සේ පද වශයෙන් පරිශ්‍රණය කළ යුතුයි. මොකද මේ පදයන්ගේ අර්ථකුත් තියෙනවා, ප්‍රශ්නාර්ථකුත් තියෙන ධර්මතාව දෙකක් තියෙනවා. මේවා කලින්ත් අපි මතක් කළා. නමුත් මේවා නැවත නැවත හුදෙට මතක් කරන එක කාරණාවක් තියෙනවා. වචනයක් කියනකොට පදයක් ඇහෙනකොට ඒ පදයේ හොඳට පරිශ්‍රණය කරන්න හොයන්න කියන මේ සාසනයට අනුලෝම වූ ජින වචනයට ගැළපෙන විදිහට පදයේ පරිශ්‍රණය කරන්න කියනවා. ඊට පස්සේ ඉදින් සියලු පදයෝ එක් අර්ථයක් ප්‍රකාශ කෙරෙත් නම් එක් ප්‍රශ්නයකි. සියලුම පදයන්ගෙන් එක අර්ථයක් නම් ප්‍රකාශ කරන්න එක් ප්‍රශ්නයයිලු. ඊට පස්සේ තවද සතර පද කෙනෙක් එක අර්ථයක් කියයි නම් එක ප්‍රශ්නයකි. එතකොට පද තුනකින් එක ප්‍රශ්නයක් නම් අහන්නේ එතන ඒත් එක අර්ථයයි. පද තුනකින් පද දෙකකින් පද එකකින් කුමන හෝ ප්‍රශ්නයක් අහනකොට ප්‍රශ්න එකයි නම් එතන ප්‍රශ්න එකයි. එතකොට එක පදයකින් එක අර්ථයක් කියන නම් එක ප්‍රශ්නය. එක පදයට එක ප්‍රශ්නයයි නම් ඒ ප්‍රශ්න එකයි. එතකොට ඒ ප්‍රශ්නේ විමසනු විසින් මෙසේ දත යුතු. ඒ ප්‍රශ්නේ විමසනකොට මෙන්න මෙහෙම හොඳට දැනගන්න ඕනේ. කිම මේ පාලි ධර්මයේ නානා අර්ථ වූවහු නානා ව්‍යංජන වූවහුද නොහොත් මේ ධර්මයේ අර්ථය එකක්ද ව්‍යංජන නානත්වයක් වේද? මේ පෙළදහමක් තියෙනවා, ඒ පෙළෙන් පෙන්වන අර්ථයක් තියෙනවා. මේ අර්ථය පෙන්වන්න නොයෙක් නොයෙක් වචන ටිකකින් මේ එකම අර්ථයක්ද පෙන්වන්න. එතකොට පාලියේ නානා ව්‍යංජන වූවහුද නොහොත් අර්ථ එකක්මද? එතකොට නැත්තම් මේ නානා ව්‍යංජනයන් වලට අර්ථේ නානා අර්ථයක් තියෙනවද? යම් ප්‍රශ්නයක් අහනකොට මේ නොයෙක් වචන නානත්වයක් විතරයි, නමුත් එකම අර්ථයක්ද තියෙන්නේ? නැත්තම් මේ වචන නානත්වය අනුව අර්ථ නානත්වයකුත් තියෙනවද කියලා ඉස්සෙල්ලා හොඳට හොයන්න කියනවා. හොයලා ඉවර වෙලා තමයි හොඳට ඉස්සෙල්ලා හොයලා ඉවරලා තමයි මේ උත්තර දෙන්න කියලා කියන්නේ. එතකොට ඒ කෙසේ දෙයක් ඒක තේරුම් කරගන්න විදිහට ප්‍රශ්නයක් අපෙන් අහන්න. බුදුරජාණන් වහන්සේ ගාථාවක් වෙන්නලා අහනවා මේ මෙන්න මේ විදිහට ඒක දැනගන්න කියලා. කේනසු බහතෝ ලෝකෝ කේනසු පරිවාරිතෝ කේන සල්ලේන ඕතින්නෝ කිංසු දුපායි දෝ සතා. එතකොට ප්‍රශ්න දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහන ගාථාවක් වෙන්නලා. ලෝවැසි කවරක් වූ විසින් හැම කල්ලි නසනු ලැබේද? කුමකින් වගුරුවන ලැබේද? කවර සල්ලයකින් අවතීර්ණ වෙලා ඇතුළත් වෙලා තියෙනවද කියලා ප්‍රශ්නයක් අහනවා. ඉමානි චත්තාරි පදානි පුච්චිතානි, මෙතන පද හතරක් අහලා තියෙනවා. තේ තයෝ පඤ්ඤා, නමුත් ප්‍රශ්න තුනයි මෙතන තියෙන්නේ. පද හතරක් තිබුණා, ප්‍රශ්න තුනයි තියෙන්නේ. එතකොට භගවා දේවතාය විසජ්ජති, භාග්‍යතුන් වහන්සේ දෙවියන්ට මෙහෙම කියනවා, මත්තුනා බහතෝ ලෝකෝ ජරාය පරිවාරිතෝ තණ්හා සල්ලේ නොතුන්නෝ ඉච්ඡා දූපායි දෝ සත. ඔන්න මෙතනදී, එතකොට තණ්හා කියන්නේ මෙතෙන්දී ප්‍රශ්න වචන හතරක් තිබෙනවා, ප්‍රශ්න තුනක්. ඊට පස්සේ ඒ ටික දැනගන්න, ඒ පද ප්‍රමාණ තියෙන ප්‍රශ්න ප්‍රමාණය දැනගන්න තමයි මේකෙන් පෙන්නේ. ඒකෙන් අපි බලමු මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා, මරුහු විසින් ලොව හැම කල්ලි නසන ලදී, ජරාවෙන් හාත්පස වගුරුවන ලදී, තෘෂ්ණා නැමති සල්ලෙන් අනින ලදී, ආශාවෙන් දවන ලදී. ඔන්න උත්තර. බුදුරජාණන් වහන්සේ ඒ අහපු පද හතරටම උත්තර හතරක් දුන්නා. නමුත් ප්‍රශ්න තුනක් වී මෙතනින් පිරිසිදු වෙලා තියෙනවා කියනවා. ඒකෙදි විස්තර ටිකක් කියනවා මෙතෙන්දී අපි බලමු. ඒක මම අව කියපු ටික පැහැදිලි කරලා දෙන්නම්. මරුහු විසින් හැම කල්හි නසන ලදී. එතකොට ජරායෙන් හාත්පස වගුරුවන ලදී. එතකොට සත්ත්ව ජරාච මරණංච ඉමංච දේ සංකත ලක්ෂණානි. ජරා මරණ කියන ධර්මතා දෙක සංකතයන්ගේ සංකත ලක්ෂණයක් කියනවා. ජරායන් තිතස අඤ්ඤතත්තම් මරණං වයෝ තත් ජරාය මරණස්ස අත්තු නානත්ත. ජරාවට සිටියා, ජරාවට සිටින කෙනාගේ අනිත් බවක් වෙනවා නම් මරණේ නැත්තම් වැයවීමයි. එතකොට ජරාවගෙත් මරණයගෙත් අර්ථේ නානත්වයක් තියෙනවා. ජරාවයි මරණය දෙකම එකක් නෙමෙයි. එතකොට කේන කාරණේන කුමන කාරණයක්ද? ගබ්බහිතාවේ මී යන්ති. එතකොට මව්කුසේ ඉන්න කෙනත් මැරෙනවා. නැචතේ චින්නම් භවන්ති. නමුත් ඒ අය මහලු වෙලා මැරුණේ නැහැ. දෙවියොත් දෙවියන්ටද මරණයක් ඇත. දෙවියෝද මරණයට පැමිණෙනවා. නමුත් දෙවියන්ගේ ශරීරෙ දිරීමක් නැහැ. ජරාවට පිළියම් කරන්නට නොහැක. එතකොට සක්කේව ජරාවෙන් පටිකම්මං කාතං. ජරාවට පිළියමක් කරන්න පුළුවන්. ඒ කියන්නේ වයසට යන එකට පිළියම් කරන්න යම් විදියකට ලෝකයට පුළුවන්. යම් යම් උපාය කළා ජරා බව කල්දා ගන්න පුළුවන්. නපන සක්කේ මරණස පටිකම්මං කාතු. නමුත් මරණයට ප්‍රතිකර්මයක් කරන්න බෑ. අඤ්ඤත්ව එද්දිමත්තෝ එද්දිමතාන නිදීසෝ. එද්දිමතුන්ගේ එද්දිවිසිය හැර මරණයට ප්‍රතිකර්මයක් කරන්න බෑ කියනවා. ඒ කියන්නේ ජරා මෙතෙන්දී මේ උත්සාහවත් වෙන්නේ ඒ ප්‍රශ්න දෙකට ජරාව ජරාවෙන් ඒ කියන්නේ මරණයෙන් නැසන ලදී ජරාවෙන් වගුරුවන ලදී කියන දෙක ඒ පදබ්බ්‍යංජන වලට අර්ථද දෙකක්. ජරාව අනිකක් මරණය අනිකක් කියන එක පෙන්වන්න දෙන්නේ. එතකොට නමුත් එතෙන්දී ජරාව කියන එකයි මරණය කියන එකයි දෙකම එකක් නෙමෙයි කියන එක පෙන්වන්න මේ සාක්ෂි ඉදිරිපත් කරන්නේ. ජරාව කියන එකයි මරණය කියන එකයි දෙකම එකයි නෙමෙයි කියලා කියන්නේ මොකද්ද? මව් කුසේ ඉන්න කෙනෙකුත් මැරෙනවා. මැරුණාම එයා ජරාවටපත් වෙලා මැරුණා නෙමෙයි. දෙවියොත් මැරෙනවා. දෙවියෝ දිරන්නේ නැහැ. ඒ නිසා මරණය අනිකක් ජරාව අනිකක් කියලා තමයි මෙතෙන්දී මතක් කරන්නේ. එතකොට ඒ විතරක් නෙමෙයි ජරාවට යම් විදිහකට ප්‍රතිකර්ම කරන්න පුළුවන්. දැන් ඔය අද කාලෙදිමත් හැම රැලි වැටෙනවා නම් ඒ හැම රැලි වැටෙන ඒ වුණත් නැස්සම් කරගන්න පුළුවන් නේ. දත් හෙල වෙනවා නම් කෙස් කළු වෙනවා නම් ඒකට මොනවද අර දයි එහෙම ගාලා මොකක්ද ප්‍රතිකර්ම කළා බෙන්න ගන්න පුළුවන් ටිකක්. නමුත් ඉන්දිමුතුන්ගේ ඉබ්බිවිසිය හැර ප්‍රතිකර්ම කරන්න බෑ කියලා. මරණය. එතෙන්දී මේකක් දැනගන්න තොනේ එර්දිමුතුන්ගේ එර්දිවිසිය කියලා කිව්වේ පිට දියුණු කරපු එර්දිපාද වඩපු කෙනෙකුට කැමති නම් මේ මරණය කල්දා ගන්න පුළුවන්. අපි කියන දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද සතර එර්දිපාද යම් කෙනෙක් වැඩුවොත් කැමති නම් කල්පයක් හෝ ඊට මදක් වැඩියෙන් කල්පයක් ඉන්න පුළුවන් කියලා. එතකොට මෙතනදී හැබැයි දැන් අටුවාවක වගේ න්‍යායවලදී කල්පේ දෙගෙනවා. බුද්ධ කල්ප, අන්ත කල්ප, මහා කල්ප, ආයු කල්ප කියලා බෙදලා මෙතනදී මේ පරියායයෙන් කියන්නේ ආයු කල්පය ගැනයි. ආයු කල්පයක් කියන්නේ ඕනම අවුරුදු 120යි මේ කාලෙමනේ තියෙන ආවක පරමාවශ්‍යත තියෙන ආයු කල්පය කියලා. මේ අවුරුදු 120යි මේ කාලේ ආයු කල්පේ ඕනම 120යි හිටියයි කියන එකයි. මෙතෙන්දී මගේ පෞද්ගලික අදහසක් ආයු කල්පය නෙමෙයි යතෙන්දි කැමතිනම් මේ මහා කල්පයක්ම ඉන්න පුළුවන් කියන එකයි. ඒකට හේතුව තමයි මේම කාරණාව ගැන මම මතක් කළේ. මේ ලෝකයේ යම් කිසි කෙනෙක් මැරෙනකොට කර්මක්ෂය සහ ආයුක්ෂය කියලා ධර්මතා දෙකක් තියෙනවා. එතකොට යම් කිසි කෙනෙකුට හිත දියුණු කළා. ඒ කියන්නේ කර්මය කවදාවත් හිත දියුණු කළ දික් කරගන්න බෑ. නමුත් ආයුෂය දික් කරන්න පුළුවන් හිත දික් කළා. මම හිත වඩලා. එතකොට යම් කිසි කෙනෙකුගේ ත්‍රිවිධ හේතුක ප්‍රතිසන්දි චිත්තයකින් අපි කියමු බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙනකොට අවුරුදු 80,000ක් වැඩ ඉන්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ඒ බෝසතන් වහන්සේ මෞකසයට බැසගන්න යම් සිතකුත් තියෙනා අවුරුදු 120ක් ආයුෂ තියෙන මිනිසුන් අතර රූපයක ප්‍රතිසන්දියකින් පමණ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිසන්දියකින් පමණ චිත්තයකුත් තියෙනවා. මේ යම් සිහියෙන්ම ප්‍රතිසන්දියකින් පමණ සිහියෙන්ම දෙතන මේ සිත පැත්තෙන් ගත්තහම කර්ම ආයුෂය එකයි. එතකොට මෙතනදී මේ බුදුරජාණන් වහන්සේගේ ආයුෂයි අඩු වුණේ. මෙතක ඒ සිත පැත්තේ තියෙන ගතිය වෙනසක් නැහැ. හොඳට අපි තේරුම් ගන්න ඕනේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අවුරුදු 80,000 කින් ආයුෂ වැඩි නිසා. ආයුෂ කියන්නේ අපි නිකමට කියමු, දැන් ඔය මෝටරයක් හැදුවොත් ඔය මෝටරේට තියෙනවා ආයුෂයක්. මෙච්චර කාලයක් මේක තියෙනවා කියලා. නේද? අපි කියමු මේ වගේ ලීයක් ගත්තොත් මේ ලීයට සාමාන්‍යයෙන් පවතින්න පුළුවන් කාලයක් තියෙනවා. ඊටපස්සේ දිරනවා. වැඩ ගත්ත හැටි ඉතින් කැඩිලා පිළියම් කල්ලා වුණත් වැඩ ගන්න පුළුවන් extra කාලයක් තියෙන. අවුරුදු 25යි 50යි කියලා ඒ වගේ මේ රූපයේ වැඩ ගන්න පුළුවන් ආයු කාලයක් තියෙනවා. කල්පයක් ජීවත් වෙන්න පුළුවන් තරම් බල සම්පන්න ප්‍රතිසන්දි හිතකින් උනත් මේ රූපෙට වැසගත් රූපයේ පවතින අවුරුදු 20යි නම් අවුරුදු 20න් පස්සේ මැරෙන්න වෙයි. නමුත් එතකොට ආයුෂ තාම හිඳිලා නැහැ. මේ කර්ම ආයුෂෙ හිඳිලා නැහැ. අන්න ඒ වගේ කල්පයක් හෝ විශේෂයෙන්ම ඒකයි ත්‍රි හේතුක ප්‍රතිසන්දි තියෙන කෙනෙකුට තමයි ධ්‍යාන අභිඥා ලබා ගන්න පුළුවන්. ත්‍රි හේතු ප්‍රතිසන්දි සිතකින් ආයුෂයේ කර්ම ආයුෂයේ අවුරුදු 120 වෙන්නේ නැහැ. අපි කියමු ප්‍රථම කල්පික මිනිස්යන්ට අසංකේයයක් ආයුෂ නම් බුදු වෙන බෝසතන් වහන්සේගේ සිතක විතර කර්ම ආයුෂයේ ගොඩ ඊට වඩා අඩුයි කියලා හිතනවා. එතකොට මම මෙතනදි ගත්තේ එර්ධිමතුන්ගේ එර්ධිවිෂය හැර අනිත් අයගේ මරණයට ප්‍රතිකර්මයක් කරන්න බෑ කියන එකෙන් කියනවා එර්ධිමතුන්ගේ එර්ධිවිෂයට පුළුවන් මරණයට බලපෑමක් කරගන්න. අපි ඔය සමාහෙත අහලා තියෙන ඔය හිමාලයේ අවුරුදු 5000 ගියා ඒ හිටියා ඉන්නවා කියලා සමහර විටක වෙන්න පුළුවන්. ඒක දිනු කළා නම් බැරි කමක් නෑ කියලා මම කියන්නේ. ඒ හැබැයි මෙහෙමයි යම් කිසි කෙනෙකුගේ කර්මාවශය තියෙනවා, මේ කර්මය තියෙනවා ආවශයේ හිඳිලා නම් හිත දියුණු කරපු කෙනෙකුට ආයුෂය වැඩි කරගෙන ජීවත් වෙන්න පුළුවන්. කර්මය අඩුයි නම් හිත දියුණු කරව ජීවත් වෙන්න බෑ. නැරක. හැම වෙලාවෙම මේ රූපයේ පැත්තේ රූපයේ තියෙන ආයුෂය වැඩි කරගෙන ඉන්න පුළුවන් හිත දියුණු කරලා. කර්මය අඩු වුණොත් ඒක බෑ. එතකොට ඒ නිසා මෙතෙන්දි දැනගන්නට ඕනේ එද්දමතුන්ගේ එද්දීසිය කියන කොටත් අර බුදුරජාණන් වහන්සේ දේශනා කළා වගේ කල්පයක් ඕනම බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න පුළුවන්. කල්පයක් වුණ මේ කය වුණ ප්‍රතිසංස්කරණය කර ගන්න පුළුවන් හිතෙන්. මේ කය හිතෙන් චේතනාවෙන් පිළිල කරන්න පුළුවන් එකක් හිතෙන් හදාගෙන ඉන්න පුළුවන්. ඒකෙදි ප්‍රශ්නයක් නැහැ. මොකද කර්මය ඔරොත්තු දෙනවා මේ කල්පයක්කට වුණත් කර්මයේ ශක්තිය තියෙනවා. එතකොට මෙතෙන්දී අපි දැනගන්න තෝනේ එද්දමතුන්ට මෙහෙම පුළුවන් කමකුත් තියෙනවා කියන කාරණාව තේරුම් ගන්න. ඔන්න ඒ මේ ධර්මතා දෙකේ වැඩි විස්තරයක් කළා. මේ ධර්මතා දෙකෙන් දෙන්නේ ජරාවයි මරණයයි කියන ධර්මතා දෙකක් කියලා ඔන්න අහපු ප්‍රශ්නේදී උත්තර වශයෙන් උත් අර්ථ වශයෙන් දෙකක් කියලා දැනගන්න. ඊට පස්සේ පරායන් තණ්හා සල්ලේන ඕතින්නෝ දැන් මෙතෙන්දී උගාට වෙන්නන තණ්හා සල්ලේන ඕතින්නෝ කෘෂ්ණා සල්ලෙන් හනින ලැබි. එතකොට දිස්සන්ති මෙකෙන් පෙනෙන දිස්සන්ති විතරාගා ජීයන්ති නියන්ති යදි යතාච චරා මරණං එවං තණ්හා පිච්චියා එවං සන්තේ සබ්බේ යොග්ගනාති විත තණ්හා සිය සත තණ්හා දුක්ඛ සමුදය එවං ජරා මරණං පිච්චියා දුක්ඛ සමුදය නච්චසියා තණ්හා දුක්ඛ සමුදය නහි ජරා මරණ දුක්ඛ සමුදය තණ්හා දුක්ඛස සමුදියතහ තණ්හං මග්ගවජ්ජං එවං ජරා මරණ පිසිය මග්ගවජ්ජං ඉමා යුක්තිය අඤ්ඤමඤ්ඤේ කාරණේ දවිදත. ඔන්න මේ අඤ්ඤමඤ්ඤ මේ ධර්මතාවයේ හොඳට යුක්තියයි ගවේෂණය කරන්න කියන්නේ. තණ්හා සල්ලෙන ඕතින්න කියන මේ වචනේ ගත්තාම තණ්හා සල්ලෙන් විද්ධාම කිව්වහම අපිට හිතෙන්නේ මොකද්ද? මේ දැන් මේ තණ්හා දුකට මුලයි කියලානේ. මේ මෙහෙම වචනයක් ඇහුනට එකපාරට තණ්හාව නිසා දුක එනවා, තණ්හාව දුකට මුලයි කියලා ඇහුනට ඒක එහෙම ගන්න එපා කියන ඒ වචනේ හොඳට අර්ථය හොයන්න කියනවා. කොහොමද ඒ වචනේ හොයන්නේ? දැන් අපිට තණ්හාව නිසා දුක එනවා කියපු ගමන් අපි තග්ගලා ගන්නවනේ. දිස්සන්ති විතරාග ජීයන්ති නියන් හොඳට හිතන්ද කියනවා. එහෙනම් විතරාගී අය දිරනව නැරෙනවා. දැන් තණ්හාව නිසා දුක එනවා නම් විතරාගී අය දිරනව නැරෙනවා. ඉතින් යදි ජරා මරණ හේවන් තණ්හාද? ඉතින් ජරා මරණ යම් තේනන් තණ්හාම එසේනම් ඒ කියන්නේ තණ්හාව නිසා දුක ඇති කරලා තියෙනවා නම් තණ්හාවෙන් දුක එනවා නම් එහෙනම් මේ තරුණ අය ඔක්කොම විතරාගය කියනවා. ඒ දැන් ජරා මරණ වගේ දුක තණ්හාව නිසා නම් ඇති වෙන්නේ. ඉතින් දැන් තරුණ කාලයේ අයට ජරාවත් නැහැ මරණයක් නැහැ ඒකේ තණ්හාව අඩුයි එහෙනම් නේද කියලා. තේරෙනවද කියන්නේ? ඒ කියන්නේ දුකට හේතුව තණ්හාවයි කියනකොට එහෙනම් මේ ජරා මරණ වගේ දුක එන්නේ තණ්හාව නිසා කියලා ගන්න එපා කියලා කියන්නේ. වචනේ පෙවුනට හොඳට අර්ථය හොයන්න කියන මේ වචනේ ඇහෙනකොට පදේ ගවේෂණය කරන්න කියලා කියන්නේ. දුකට හේතුව තණ්හාවයි කියලා කියනකොට මේ ජරා මරණ කියන මේ දුක ආවේ තණ්හාව නිසා කියලා ගන්න එපා කියනවා. මොකද විතරාගී අයට ජරා මරණ පෙනෙනවා කියනවා ලෝකෙ. තණ්හාව නැති කරලපු විතරාගී අය ලෝකෙ ජරා මරණ කියන ධර්මතාවය පෙනෙනවා කියනවා. ඒ නිසා හොඳට වචනේ අර්ථය හොඳට ගවේෂණය කරන්න කියනවා. මොකද්ද? තණ්හාව දුක්ඛ සමුදය. තණ්හාව දුක්ඛ සමුදයයි. ඒ වගේමයි ජරා මරණ දුක්ඛ සමුදයයි. ජරා මරණ දුකට හේතුයි කියනවා. ඒ කියන්නේ තණ්හාවේ යම්සේ දුක්ඛ සමුදය නෙමෙයි නම් ජරා මරණ දුක්ඛ සමුදය නෙමෙයි කියනවා. තණ්හාව දුක්ඛ සමුදය නිසාමයි ජරා මරණ දුක්ඛ සමුදය. උදාහරණයක් අපි ගත්තාම දැන් අපිට හිතෙන්නේ ජරා දුක මරණ දුක ශෝක පරිදේය කියන මේ දුක් ඔක්කොම තණ්හාව නිසායි එන්නේ කියලානේ. එතකොට තණ්හාව නිසා නම් ওই දුක් එන්නේ ළමා අයට පොඩි අය තරුණ වගේ අයට තණ්හාව අඩුකම එකින් තියෙන්න ඕනේ. මොකද ජරා මරණ දුක තණ්හාවෙන් නම් ආවේ. මේකෙන් හොඳට පෙන්නනවා තණ්හාව වගේම ජරා මරණ දුකට හේතුව හැටියට දකින්න. එතකොට හොඳට බලන්න වෙනවා අපිට ගන්න වෙනවා ජරා මරණ ශෝක පරිදේව කියලා කියනකොට මේ ධර්මත් ඒ වරඹයක් තියෙන දුකක් කියන ධර්මතාව දෙකකට මේක බෙදන්න වෙනවා. ජරා මරණත් ඒ කියන්නේ තණ්හාව නිසා ඇති වෙන්නේ මොකද්ද හැම වෙලාවෙම සංකත ධාතුන් ජරාව ස්වභාව කොට මරණේ ස්වභාව කොට ව්‍යාධියේ ස්වභාව කොට ඇති ධර්මයන්ගෙන් මිදෙන්නේ නැහැ. ඊට පස්සේ ජරාව ස්වභාව කොට ව්‍යාධියේ ස්වභාව කොට ධර්මයන් නිසා දුක එනවා. එතකොට තණ්හාව දුකට හේතුවයි කියලා කිව්වේ ජරා මරණ ධර්මතා තණ්හාව හින්දා නෙමෙයි. ජරා මරණ කියන ධර්මතාවයේ කියනකොට ඒකට තණ්හා කළාම දුක එන නිසා ඒකෙන් පෙන්නනවා මේ ජරා මරණ තණ්හාවෙන් ඇති කළ දුක එනවා කියන අදහසක් ගන්න එපා කියනවා. තේරෙනවද කියන්නේ? ඒකෙන් තණ්හාව නිසා ජරාව මහලු බව කියන දේවල් ඇති කරවල දුක ඉපදුව නෙමෙයි. ඈ ඇති වෙන අපි කියමු දිරණ ස්වභාවයේ මැරෙන ස්වභාවයේ යුක්ත දේවල් වලට තණ්හා කල නිසායි මේ දුක. දුක කියලා ගන්න කියනවා. තේරෙනවද? එහෙම නැතුව තණ්හාව නිසා දුක එනවා කියන වචනේ අහනකොට ජරා මරණ සිහි කරගන්න එපා කියන එක පාට. ඒ මෙහෙම මේ මේ පදවේ වල අර්ථය වහම තියෙන ලොකු අර්ථයක් තියෙනවා. මොකද්ද? ඒකාන්තයෙන් මේ දුක කියන එක දුක කියන එක අපි උපදවාගෙන නේද දුක් විඳින්න කියන තැන උත්තර එනවා ක්ෂණිකව. ඇයි? දැන් තියෙනවා ජරාව ස්වභාව කොට මරණ ස්වභාව කොට ඇති ධර්මයන්ට තණ්හාව කරපු නිසයි මේ දුක ඇවිල්ලා තියෙන්නේ. එතකොට අන්තිමට ජරාව ස්වභාව එකයි. ජරා මරණ කියලා කියන්නේ මොකද්ද? සංකත ලක්ෂණය. සංකත ලක්ෂණය. ඒ බඳු සංකත ලක්ෂණයක් තියෙන තැනක කැමති වුණාම දුක ඇවිල්ලා නම් තියෙන්නේ. තණ්හාවයි ජරා මරණ කියන සංකත ලක්ෂණයි දෙකම අපේ දුකට හේතු. දුක කියන එකට හේතු වෙලා. මේ වචනේ හෙව්වා. එතකොට අන්න එහෙම ගත්තොත් ඊදෙනවා කියනවා. තණ්හාව නිසා ජරා මරණ දුක ඇති වෙනවා කියලා මේ ජරා මරණත් එක්කම තණ්හාව නිසා ඇති වෙන්නේ කියලා ගත්තොත් ඒක ඊදෙන්නේ නැහැ කියනවා. තේරෙනවද? තණ්හාව නිසා දුක ඇති වෙනවා කියනකොට හොඳට ඒක බලන්න මේ වචනයේ අර්ථය කොච්චර සියුම්ව ගවේෂණය කරලා තියෙනවද කියන එක. ජරා මරණ නිසා දුක එනවා කියලා කියනකොට තණ්හාව නිසා දුක එනවා කියනකොට දුක මොකද්ද? ජාතික දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ මරණම්පි දුක්ඛ කියලා කියනකොට ගෙඩි පිටින් කෙනෙක් තණ්හාව නිසා එන දුක කියලා ජරා මරණ කියලා මේ කැලිසිට සිහි කරගත්තොත් එපමණකින්ම එයා යුක්ති සහගත නැහැ කියනවා. ඒ අර්ථය ගත්ත අර්ථය වැරදියි කියනවා. මොකද එහෙමනම් එයා ගත්ත අර්ථය හරිනම් තරුණ කෙනාට තණ්හාව නැති වෙලා තියෙනවා කියනවා. මොකද තණ්හාව කියලා අපි ඩග්ගල් සිහි කරගත්තේ මොකද්ද? අර ජරා මරණ ශෝක පරිදේව කියන කැලිසිට එකත් එක්කනේ. තේරුණා කියන්නේ. මෙතෙන්දි ගන්න කියනවා ජරා මරණ කියන මේ ධර්මතා ටික ගත්තාම මේව සංගත ලක්ෂණ කියනවා. මේ සංගත ලක්ෂණයන්ට තණ්හ කරපු නිසා ඒ ජරාවෙන් දුක් විඳින්න මරණයෙන් දුක් විඳින්න ශෝක කරන්න ගැලපෙන්න උනේ. එහෙනම් තණ්හාවයි සංගත ධර්මතා ටිකයි ඔක්කොම දුකට හේතුවක් වෙලා. දුකට හේතුවක් නොවන විදිහට දුක ඇති නොවන විදිහට දුක නොවෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? තණ්හාව නැති කරන්න. තණ්හාව නැති කරන්න කොහොමද? සංකතයන්ගේ සංකත ස්වභාවය අවබෝධ කරගන්න. සත්පුද්ගල නොවන සංකත ස්වභාවය මේ කියලා අවබෝධ වුණාම තණ්හාව නැති නැතුව දුක නැති වෙනවා කියලා පණවන්නේ ඒ නිසා. අපිට. එතකොට එහෙම ගත්තොත් ඉහෙදෙනවා යුක්ති සාගතයි. ඒ නිසා මේ පදයක් ගත්තාම ඒ වචනේ අර්ථය හොඳට හිතන්න කියනවා. දුකට හේතුව තණ්හාවයි කියලා ඇහිච්ච ගමනකින් ගන්න එපා කියන. ඒ වගේ හැම එකක් ගැනම වෙනනෝ යත තණ්හා මග්ගවජ්ජෝ එවං ජරා මරණං සියා මග්ගවජ්ජං හිමාය යුක්තිය අඤ්ඤමඤ්ඤ කාරණේ ගවිස්සම්. ඒ වගේ ජරා මරණ තණ්හාව දුක්ඛ සමුදය වගේම ජරා මරණ දුකට හේතුවයි නේද කියලා මෙහෙම ගත්තොත් නම් යුක්ති සහගතයි. මේ වගේ අනික කනකකට ගවේෂණය කරලා හොඳට බලලා උත්තර ගන්න කියනවා. ඊට පස්සේ ඉතින් යුක්ති මාරුඩවියේ අර්ථේ නුදු අන්‍යක් දක්න ලැබේ. ද්‍යංජනේදු ඉතින් අර්ථේ වශයෙන් කොහොම විමසලා ව්‍යංජනයේ පැත්තෙන් පදයේ පැත්තෙන් විමසන්න කියන මේ පදයෙන් අහපු තණ්හාව නිසා දුක එනවා කියලා කිව්වහම මේ දුක එනවා කියලා කිව්වේ මොකද්ද? තණ්හාව නිසා දුක එනවා කියලා එන දුක තණ්හාව හේතුව නැත්තම් මාර්ගය ඒකේ ඵලය නැත්තම් අර්ථය තමයි හොයන්නේ දුක එනවා. කොහොමද දුක එන්නේ? ජරා මරණ දුක, ජරාව අනිකක් මරණය අනිකක් දුක අනිකක්. ජරා මරණ සංකත ලක්ෂණයි. එහෙනම් ඒකද දුකට හේතුව කියලා මෙහෙම උත්තරේ ගත්තා. එන අර්ථය හොයාගත්තා. ඒ පදබ්බයෙන්ද අර්ථය. දැන් යලි පදබ්බයෙන්ද පරිශ්‍රණය කළ යුතුයි. ඒකේ වචන ටිකද අපව හොයන්න කියනවා. කොහොමද? භාග්‍යතුන් ව්‍යංජනෙද විමසිය දෙල යුතු සල්ල දූපායිත. එතකොට මෙතන අර ගාථාවේ පෙන්නනවා තණ්හා සල්ලේන ඕතින්නෝ ඉච්ඡා දූපායිති සදා කියලා. එතකොට මෙතෙන්දි සල්ල කියලා කියනවා, දූපායිත කියලා කියනවා. එතකොට ඉච්ඡා කියලා කියනවා. මේ ධර්මයන්ගේ අර්ථයෙන් ඒකත් වෙයි. දැන් මෙතන ගත්තාම ඉච්ඡා වගේද තණ්හා, ඉච්ඡා වගේද තණ්හා වගේද අර්ථයෙන් අන්නතාවයක් නෙවෙයිද? අර ඒකයි එක පදබ්බයංජනයන්ට එක අර්ථයකට නොයෙක් පදබ්බයංජනයන්ද නොයෙක් පදබ්බයංජනයන් නොයෙක් අර්ථද කියලා බලන්න කියලා කිව්වේ. ඉතල ජරා මරණ කියන දෙකට අර්ථ වශයෙන් ඒ පද දෙකට අර්ථද දෙකක් කියලා කිව්වා. දැන් මෙතන තණ්හා සල්ලේන ඕතින්නෝ ඉච්ඡ දූපායිති සදා කියලා වචන දෙකක්. නමුත් මේකේ අර්ථ දෙකයි කියනවා. මොකද්ද? සල්ල තණ්හා කියලා කිව්වත්, සල්ල කියලා කිව්වත්, ඕතින්න කිව්වත්, ඉච්ඡා කිව්වත්, දූපායිතෝ කිව්වත් මේ ඔක්කොම අර්ථ එකයි. තණ්හාවට කියන නමක් කියනවා. තාපිටින් අපි ඒක ගත්තොත් ජරා මරණ දුක් සම්බන්ධ තණ්හා අදහස් නැතිවෙන කල්ලි නම්මිදෙන. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ විසින් ඉච්ඡායයිද තණ්හායයිද නම් දෙකකින් අභිලපණයක් කරන ලද්දේ මේ භාග්‍යතුන් වහන්සේ බාහිරාදී වස්තු නරමුණු කරගෙන කීම් වශයෙන් ඉච්ඡායයිද තණ්හායයිද නම් දෙකකින් අභිලාපිත විය වදාරණ ලදි. මෙතනදී අරමුණු වලට දැස ගැනීම වශයෙන් කෘෂ්ණාවට අජ්ජෝසාන කියලා කියනවා. අජ්ජෝසාන ලක්ෂණය ඒ කියන්නේ මෙහෙමයි. තණ්හා කියලා කිව්වත්, තිසා කියලා කිව්වත්, ආසා කියලා කිව්වත් මේ හැම එකකින්ම අර්ථ එකයි කියලා කියන්නේ අරමුණකට අජ්ජෝසාන වශයෙන් දැස ගැනීම වශයෙන් එකම අර්ථයක් කියනවා. තණ්හාව කියන කොයි වචනකින් හඳුන්වුවත් එකම අර්ථයෙන් අන්තිමට ලැබිලා තියෙන මොකද්ද? මේ අරමුණට දැස ගැනීම ලක්ෂණ වූ අජ්ජෝසාය චිත්තටි කියලා කියන්නේ. අජ්ජෝසාය ලක්ෂණවලු තියෙන්නේ තෘෂ්ණාව කියලා වචන 100ක් හම්බුනොත් ඒ 100ම තියෙන්නේ අන්තිමට එකම ලක්ෂණයයි කියන උපමාවක් වෙනවා ඒකට. මේ යම්සේ සියලු ගින්නට හරිද උෂ්ණත්වයේ සමාන ලක්ෂණ වේද, එතකොටවත් ඇවිල ගන්නා වූ උපාදානයන්ගෙන් ඇවිල ගන්න හේතු වෙච්ච දෙයින් ඒ ගින්න නම් කරනවලු. මේ දී කොට ඇවිලෙන ගින්න, තන ගින්න, එතකොට මොයි දඬු ගින්න, ගොම ගින්න කියලා ඒ වගේ ගින්න නම් කළාට ගින්න සමාන ලක්ෂණයන්ගෙන් සමානයි. මොකද උෂ්ණ ලක්ෂණයකින් යුක්තයි. ඒ වගේ සියලු ඒ සියලුම තෘෂ්ණාව අධ්‍යවසාන ගැලීම් ලක්ෂණයෙන් සමාන ලක්ෂණ ඇත්තිය. එතකුදුවත් අරමුණු කැමති වෙන අර්ථයෙන් ඉච්ඡා කියලා කියනවා ඒ තෘෂ්ණාවට. හරිද? තෘෂ්ණා කෙරේ කියන අර්ථයෙන් තෘෂ්ණා කියලා කියනවා. විෂපෝ සල්ලයක් වැනි අර්ථයෙන් තෘෂ්ණාවට සල්ලයක් කියලා කියනවා. එතකොට සන්තාපන අර්ථයෙන් දූපායනා කියලා තෘෂ්ණාවට කියනවා. ශීඝ්‍ර සෝතස් ඇති නදියක් වැනි නිසා හරිත කියලා කියන තණ්හාවට. පැතිරීම නැති අර්ථයෙන් විසත්තිකා කියලා කියන තණ්හාවට. සෙනෙහෙ කිනීම අර්ථයෙන් සෙනෙහෙ කියලා කියන තණ්හාවට. නොයේ කාරණාවන්ගෙන් කලාන්ත ස්වභාවයක පත්කරවන නිසා කිලමත කියලා කියන තණ්හාවට. එතකොට නොයේ අරමුණු වල ඔතා ගන්න වෙලා ගන්න ගැතියෙන් ලතා කියලා කියන තණ්හාවට. මම මගේ කියලා මඤ්ඤණා කරන නිසා මඤ්ඤණා කියලා කියන තණ්හාවට. දුරගියේ අය පවා ආපහු ළඟට ඇදවලා ගන්න තරම් ශක්තියක් තියෙන නිසා බන්ධනයිද කියලා කියන තණ්හාවට. එතකොට අරමුණු ප්‍රාර්ථනා කරන අර්ථයෙන් ආශිංසන අර්ථයෙන් ආශා කියලා කියනවා. ඒ වගේ අරමුණු වළඳන කැමති අර්ථයෙන් බොන ඍෂි අර්ථයෙන් පිපාසා කියලා කියනවා. ඒ වගේම අභිනන්දන අර්ථයෙන් නන්දනා කියලා කියනවා. එතකොට මේ කුමන විදිහකින් නම් වලින් කිව්වා අන්තිමට මේක තියෙන එකම ලක්ෂණය මොකද්ද? තෘෂ්ණාව අජ්ජෝසාන ලක්ෂණයෙන් සමාන ලක්ෂණයක් ඇත්තේ එහෙන් කියන වේවචනහාරයේදී මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ දේවචන මෙතන දේවචනහාරය කියලා තිනවා. එකම වචනයේට වෙනස් වෙනස් නම් වලින් පෙන්වන කාරණා තියෙනවා. ඒක දකින්න කියන්නේ මෙතනදී වචන පද හතරකින් අර්ථ තුනක් කියලා කියේ තණ්හා සල්ලේන ඕපින්නා කියලා. මේ වචන ටිකෙන්ම පෙන්න්නේ එකම තෘෂ්ණාව ගැනයි කියනවා. ඒ නිසා මෙතෙන්දී පද තුනයි තියෙන්නේ කියලා අර්ථ තුනයි තියෙන්නේ කියලා පෙන්වනවා. පෙන්නලා මෙතනදී වචන ටික නොයේ වචන තිබුණාම ඒ වචන දැනගන්න කියලා මතක් කළා. ඊට පස්සේ තව පැත්තකින් ගත්තාම දැන් මේ යුක්තිහාරයේදී දේශනා කරනකොට සියලු දුක්ඛෝපචාරෝ තණ්හා මූලිකෝ සියලුම දුකට මුල තණ්හාව තණ්හා සංඛාරයන්ගේ මුල් වෙලා මුල් වීමයි කියලා යෙදෙනවා කියලා ගන්න කියනවා. නපන යුද්ධති සබ්බේ නිබ්බින්දු ප්‍රචාරෝ තණ්හාම පරිකාර මූලික. නමුත් සියලුම කලකිරීම තණ්හාව මුල් වෙලයි. තණ්හාවට හේතු වෙච්ච වස්තුකාම මුල් වෙලයි කියලා ගන්න එපා කියනවා. ඇයි ඒ? ඉමාය යුක්තිය අඤ්ඤමඤ්ඤ කාරණේ ගවිසිතබ්බා. කලකිරීම කියනකොට ලෝකේ තණ්හාව නිසා ඇති වෙන කලකිරීමකුත් තියෙනවා. ඥාන නිබ්බිදාවකුත් තියෙනවා. හරිද? මොකද ලෝකේ යම් යම් දේවල් බලාපොරොත්තු වෙලා ඒ දේ නොලැබීම නිසා තණ්හාව ඇති වෙලා කලකිරෙන අයත් ඉන්නවා. ඒකට නම් ඔන්න තණ්හාව මුල් වෙනවා. නමුත් නුවණින් දැකලා ලෝකේ කලකිරීමකුත් තියෙනවා. අර අතනි බිදි දුක්ඛය කියලා කියන්නේ කලකිරීමකුත් තියෙන නිසා දුකට හේතුව මේ කලකිරීම ගැන දේශනා කරනකොට හැම එකක්ම තණ්හා මුලලා ගන්න එපා කියලා කියනවා. ඊට පස්සේ පෙන්නනවා යතහි භගවා රාගස පුද්ගලස අතුබුවන් දේසේති දෝසස චරතස පුද්ගලස මෙත්තන් දේසේති. එතකොට දැන් මේ යුක්ති අයුක්තිනේ හොඳට බලන්න කියන හැඳුලෙන් භාගතුන් වහන්සේ රාග චර්යයට අසුභය දේශනා කරලා තියෙනවා. දේශ චර්යයට මෝහය දේශනා කරලා තියෙනවා. දේශ චර්යයට භගවා මෙත්තන් දේසේති මෛත්‍රිය දේශනා කරලා තියෙනවා. මෝහ චර්යයට මෝහ චර්තස් භගව පුද්ගලස්ස පටිච්චසම්පදන් දේසේ පටිච්චසම්පද දේශනා කළා තියෙනවා. යදි භගව රාග චර්තස පුද්ගලස්ස මෙත්තු චේතු යුමිති දේසේ සුඛං වා ප්‍රතිපදං දන්දා අභිඤ්ඤා සුඛං වා ප්‍රතිපදං කිප්පා අභිඤ්ඤා විපස්සනා පුඤ්ඤම පාන දේසේ යන යුජ්ජති. එතකොට මෙතෙන්දි එහෙනම් බුදුරජාණන් වහන්සේ රාග පුද්ගලයාට අසුභේ දේශනා කළා තියෙනවා. එහෙනම් සුඛා ප්‍රතිපදා දන්දා අභිඤ්ඤාහෝ සුඛා ප්‍රතිපදා කිප්පා අභිඤ්ඤා විසද් විදර්ශනා පූර්වාංගම ප්‍රතිපදා මේ පුද්ගලයාට යෙදෙන්නේ නැහැ නේද කියලා යුක්තිය අයුක්තිය බලන්න කියනවා. මෙයාට ඒ පරියායෙන් බන්න කියලා හරියන්නේ නැහැ නේද කියලා පෙන්නනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ රාග චෛත්‍ය පුද්ගලයාට අසුභේ දේශනා කළා තියෙනවා නම් දුක්ඛ ප්‍රතිපදා දණ්ඩා අභිඤ්ඤා හෝ දුක්ඛ ප්‍රතිපදා කිප්පා අභිඤ්ඤා හෝ කියන මේ සමත පූර්වංගම ප්‍රතිපදාවෙන් මෙයාට බණ කිය යුතුයි නේද කියලා මේක යුක්ති සහගතයි කියලා බලන්න කියලා. දේශනාවක් දේශනා කරන්න ඉස්සෙල්ලා වදන කමඨහන බලලා කමඨහන අනුව පුද්ගලයාගේ ප්‍රතිපදාව තීරණය කරන්න කියන මෙයාව ගෙනියන්න ඕනේ විමුක්තිය සඳහා සමත පූර්වංගමෝ මෙයාව අරගෙන යන්න ඕනේ. මෙයා ශීඝ්‍ර ප්‍රඥා ඇති කෙනෙක්. මෙයාව ගෙනියන්න ඕනේ විදර්ශනා පූර්වංගමෝයි මේ ඒ සඳහා විමුක්තිය කියලා එයාට ඒ ප්‍රතිපදාව පනවන්න ඒක යුක්ති සාධකයි කියලා. බැරි වෙලා රාග සහිත පුද්ගලයා විදර්ශනා පූර්වංගම කිප්පා විරාග ප්‍රතිපදාව තනුවොත් ඒක යුක්ති සාධක නැහැ කියන කවදාවත් ඒක සාර්ථක වෙන්නේ නැහැ කියනවා. එතකොට තීක්ෂණ ප්‍රඥා ඇති නැත්නම් මොහචර්යයට පරිසම්පාද දේශනා කරනකොට එයාට සමත පූර්වංගම දුක්ඛ ප්‍රතිපදා කිප්පා අභිඤ්ඤා හෝ දන්දා අභිඤ්ඤා ප්‍රතිපදාව දේශනා කළොත් හරියන්නේ නැහැ නේද කියලා දකින්න කියලා. ඒක අනිකත් තේරෙන්නේ නැති. නමුත් මේකෙදි බණ කියන ධර්ම දේශනා කරනකොට කෙනෙකුට හරියට යමක් සේවයක් කරන්න නම් එයා බණ කියන ටිකේ මම මේ කිව්වේ මේ සාතනේ හරියට යමක් කරන හැටි වෙන කෙනෙකුට භාවනාවක් කව දහමකෝ කියලා දෙනොත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්ඩ හෝ කරවන්ඩ සාසනයේට ගැළපෙන හරියටම ඒ න්‍යායට ගැළපෙන ප්‍රතිපදාව ගන්න කියනවා. එයාගේ චරිතය එයාට වැඩෙන්නේ සමතකමටහනක් නම් ඒකෙන් ගිහිල්ලා නම් හිත සමාධි කරන්න පුළුවන් විදර්ශනාව පැත්තෙන් කියන්න එපා කියලා තා පැත්තකින් මේ කියන්නේ. ඒ පැත්තෙන් පෙන්වලා ඒ පැත්තෙන් ප්‍රතිපදාවෙන් එයාව ගෙනියන්න එපා කියනවා. ඒක යුක්ති සහගත නැහැ කියන ඒක අයුක්තිය කියනවා. එයාගේ චරිතයේ විදර්ශනාව සහගත නම් එයාට සමතෙන් කියලා සමතෙන් අරගෙන යන්න එපා කියනවා. එයා විදර්ශනාවෙන් කියලා ඒ ප්‍රතිපදාවේ යොදවන්න කියනවා. ඒක යුක්ති සහගතයි කියනවා. කියලා මේ යුක්තිය අයුක්තිය පෙන්වන්න මේ විමසන හැටි ඉතලා පෙන්වන්නේ ඒ දෙක. කොතනක හරි දහම් පරයයක් බලලා ශනිකව ප්‍රතිපදාව බලා ගන්න පුළුවන්. කෙනෙකුට කිව්ව ස්වාමීන් වහන්සේ මට පුළුවන් අසුභ කමතහනම් හොඳට කිව්වොත් තග්ගාල මෙයාට මෙයාව ගෙනියන්න ඕනේ විමුක්තිය ප්‍රතිපදාව දැනගන්න කියලා කියන්නේ. මට මෛත්‍රී භාවනාව නම් පුළුවන්. මට පටිච්චසමුප්පාද නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම විලක්ෂණයම් පුළුවන්. මට ආනාපාන සතිය නම් පුළුවන්. වගේ තැනකින් කෙනෙකුට කමතහන පුළුවන් කිව්වොත් එහෙනම් එයාගේ චරිතය තග්ගාල බලා ගන්න පුළුවන්. චරිතය බලනවා කියලා කියන්නේ ඔන්නඔහොම බලන්න. චරිතය බලාගෙන එයාට යාවිත ප්‍රතිපදාව බලා ගන්න උගන්වනවා මේක. එතකොට මෙන්න මේ පිටකේ ඉගෙනගෙන මේ ටික දන්නවා නම් මෙයාට පුළුවන් හරියට සාධාරණයක් ඉස්ත කරන්න. යුක්ති සහගතව යමක් දේශනා කරන්න. නමුත් නැතිනම් මේ ටික දන්නේ නැත්නම් ඉගෙනගෙන නැත්නම් උගන්වලා නැත්නම් කවදාවත් එයා මේක මේ න්‍යායට සාධාරණයක් ඉස්ත කරනවා කියන එක වෙන්නේ යුක්ති සහගත නැහැ. ඊට පස්සේ ඒ විදිහට දැනගන්න කියනවා. ඊට පස්සේ තව කවුරු හරි කෙනෙක් කියනවා මෙත්තා විහාරිස සතෝ ව්‍යාපාදෝ චිත්තං පරිහරය තත්ති නේ යුජ්ජති දේශන. මම මෛත්‍රී සහගත සිතින්මයි හැම කල්හිම වාසය කරන්නේ. නමුත් මට හැම වෙලාවෙම තරහ යනවා කියලා කවුරු හරි කියනවා මේක යෙදෙන්නේ නැහැ කියලා මේ සාතමේ. එහෙම වචනයක් කිව්වොත් අග්ගල මේක යෙදෙන්නේ නැහැ කියලා ලකින්න කියනවා. ඊට පස්සේ ව්‍යාපාදෝ පහනං අබ්බත්තං ගච්ඡතිති යුජ්ජති දේශන. ඒ විදිහට වාසය කරන කෙනාට ව්‍යාපාදේ පිරිහීමට යනවා, ව්‍යාපාදේ නැතිවීමට යනවා කියලා කිව්වොත් ඒක යෙදෙනවා. මම නිතරම දවස පුරාම මෛත්‍රී සහගත සිතින්ම ඉන්නවා. නමුත් මට හැම වෙලාවෙම අකමැත් වෙනවනේ කිව්වොත් ඒක යෙදෙන්නේ නැහැ. නමුත් ටික ටික හරි තරහව නැතිවීමට යනවා කියලා කිව්වොත් ඒක යෙදෙනවා කියලා ගන්න. එතකොට කරුණා විහාරිත සතෝ සතෝ විහෙතං චිත්තං පරියදාය තස්ස තීති නයුජ්ජත්. මම සත්‍යං කෙරේ හැම වෙලෙම කරුණා සහගත සිතින්ම වාසය කරන්නේ. නමුත් සත්තුන්ට හිංසා කරන්නමයි මට හිතෙන්නේ කියලා කවුරු හරි කිව්වොත් ඒක හේදෙන්නේ නැහැ කිය. ඒ හිංසාව දුරු වෙනවා කියලා කියනවා නම් ඒක යෙදෙනවා කියන. මේ වගේ වචනයක් ගත්තාම ඒ වචනේ පැත්තත් අනිත් පැත්තත් බලන්න. තව පැත්තකින් ගත්තාම අනේ මම කිටි ගලගන්නේ අනිමිත්ත විහාරිස සතෝ නිමිත්තානුසාරි තේන විඥානම් පවත්තති නේ යුජ්ජති. මම අනිමිත්ත විහාරීව හැමකල්හිම වාසය කරන නමුත් නිමිත්ත අනුවගේ විඥානයක්මයි මට හැම වෙලේම තියෙන්නේ. හැම අරමුණකම නිමිති වශයෙන් ගන්න විඥාන උපදිනවා කියලා කියනවනේ ඒක යෙදෙන්නේ නැහැ කියලා ඡන්ද කියනවා. එතකොට අනිමිත් නිමිත්ත පහනම් අබ්බත්තං ගච්ඡති इति යෙදෙති වේතය. සියලු නිමිති දුර වෙනවා නැතිවීමට යනවායි කියන කාරණාව යෙදෙනවා කියලා ගන්න කියනවා. ඒ වගේම මේකේ අර තියෙන දැන් මම කියන අස්මිමානේ දුර වෙනවා. නමුත් මේ මම කවුද කියලා හිතෙනවා නම් ඒක යන්නේ නැහැ. අස්මිමානේ දුර වෙන බලනවා නම් මම කියන එක නැතිවීමට යනවා කියන කාරණාව යෙදෙනවා. ඔය විදිහට අරගෙන ප්‍රථම අධ්‍යයනයේට මම සම්බන්ධ. නමුත් කාම සාගර සංඥා මනසිකාරයන් තියෙනවා කියලා කිව්වොත් ඒක යෙදෙන්නේ නැහැ. කාමසං සාගර සංඥා මනසිකාරයන් නැති වෙනවා කියලා කිව්වොත් ඒක යෙදෙනවා කියලා මේ වගේ ආකාසඤ්ඤායතනෙ දක්වා මාසඤ්ඤායතනෙ සඤ්ඤායතන දක්වා ප්‍රතිපක්ෂ ධර්මයන් සහ ඊට අනුවගිය ධර්මයන් යුක්තියයුතු බලන්න කියලා කියන්නේ. මෙතෙන්දි මේ දේශනාවෙන් ගොඩාක් කරනවා යම් දේශනාවක් දේශනා කරන්න ඉස්සර වෙලා ඒ ප්‍රතිපදාවත් චරිතයත් බලලා ඒ ප්‍රතිපදාවයි චරිතයට අනුව දේශනා කරන්න. ඒ වගේම වචනයක් ගත්තහම ඒ වචනෙන් ඒ පදයෙන් අර්ථය හොඳට හිතන්න. අර කිව්වා වගේ දැන් දුකට හේතුව තණ්හාවයි කියලා කියනකොට ඌ තමන් දන්න විදිහටම දන්න දුක්ෙත් එක සිහි කරලා තණ්හාව නිසා මේ ඔක්කොම ටික ඇවිල්ලා තියෙන්නේ කියලා බලා හිතාගන්න එපා කියනවා. හරියට මේ වචනේ අර්ථය හොඳට දුකට හේතුව තණ්හාව. එතකොට තණ්හාව නිසා ඇතිවෙච්ච දුක මොකද්ද? ජරා මරණ ශෝක පරිදේ. තුන් ජරා මරණ තණ්හාව නිසාද ඇති වුනේ? නෑ. එහෙනම් ඒව සංකතයන්ගේ සංකත ලක්ෂණ. එහෙනම් සංකතයන්ගේ සංකත ලක්ෂණ නිසා දුක ඇති වුනේ කොහොමද? එහෙනම් තණ්හා අන්න ඒ වගේ හොඳට ඒ වචනයක් උනත් පරිශ්‍රණය කරන්න. ඒකෙන් පෙන්වන්නේ ඒ වගේ හැම ගාථාවක හැම සූත්‍රයකම එක පොඩි වචනයක් උනත් බහැරාරින් දෙපා කියනවා. හැම එකක්ම හොඳට පරිශ්‍රණය කරලා ඒකෙන් අර්ථය හොඳට මතු කරලා අරගෙන දේශනා කරන්න. ඊට පස්සේ පදබ්බ්‍යංජනයන් ආපහු ගවේෂණය කරන්න. පදබ්බ්‍යංජනයන් ගවේෂණය කළා මේ වචන ගුඩයකින්ම පෙන්වන්නේ එකම සමුදියේ සත්‍ය නේද? එහෙනම් මේ ඔක්කොගෙම ගොඩක් අර්ථ නැහැ. මේ තියෙන සමුදියේ සත්‍ය නේ. කොතනකින් උත්තරේ ගත්තොත් එයා දන්න මේ ඔක්කොම සමුදියේ සත්‍යයයි කි. ඈ ઈચ્છා කිව්වත් අන්හා කිව්වත් ආසා කිව්වත් පත්තනා කිව්වත් උපාසකව මේ ඔක්කොම දුක සමුදියේ සත්‍ය කියනනම් කියන තැනකින් සම්දි සත්‍ය අරගෙන දේශනා කරන්න දක්ෂයියා. ඒ වගේ කොතනකින් කොතනකින් හරි චතුරාර්ය සත්‍ය ගවේෂණය කරගන්නත් චතුරාර්ය සත්‍ය ඒ ගන්න අර්ථය ජින වචනේ නැත්නම් ත්‍රිපිටකයේ ගැළපෙන විදිහට යොදාගෙන ඒ යොදන ක්‍රමයේ යුක්තිය යුක්තිය විසඳ ගන්න තමයි මේ සූත්‍රය මේ කාර්යය තියෙන්නේ. මේක ව්‍යංජන අර්ථ වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ පිටකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශාසනයේ පරියප්ති ප්‍රතිපත්ත පරියප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියලා තුනයි. පරියප්ති ශාසනය කියලා කියන්නේ සූත්‍ර විනය අභිධර්මයේ තියෙන මේ ධර්මතා තුන යම් කිසි තැනක පරියප්තිය වැරදුනොත් ප්‍රතිපත්තිය වැරදුනොත් ප්‍රතිපත්ති වැරදුනොත් ප්‍රතිවේදී නැත්නම් ඵලය වැරදුනොත් පරියප්තිය වර්ධින්නේ නැතුව නිවැරදි වුණොත් තමයි ප්‍රතිපත්ති ශාසනය නිවැරදි වෙන්නේ. ඇයි මෙතන හරියට පරියප්තිය ඉගෙනගෙන නොතිබුණොත් රාගචර්යයට නැත්නම් සමත පූර්වංගම ගිනියන්න ඕන කෙනාට විදර්ශනා පූර්වංගම කපට හන්දේ. විදර්ශනා පූර්වංගම යන්න තියෙන කෙනාට සමත පූර්වංගම කපට හන්දේ. මේකෙදි හැම වෙලාවෙම මේ මුළු ලෝකෙම ඉන්ද්‍රිය හතරකට බෙදලා තියෙන බුදුරජාණන් වහන්සේ. සද්ධා ඉන්ද්‍රිය, මේ සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය කියලා හතරක් තියෙනවා. ඔය හතර මත සමත පූර්වංගම විදර්ශනා පූර්වංගම කියන දෙපැත්තකට බෙදලා මේ ලෝකේ හැම නිවන් දකින මේ හැම කෙනෙක්ම මෙන්න මේ ධර්මතා හතර හරහා මේ තමයි යන්න තියෙන්නේ. වෙන යන්න කිසිම තැනක් නැහැ. 84000 ධර්මස්කන්ධයෙන්ම එකට එකතු කළා, ගොනු කළා, අන්තිමට ඔන්නෝ ඉන්ද්‍රිය හතර වැඩි වුණු කරලා ඉවරලා සතරෙන් නිදීමේ ක්‍රමය බුදුරජාණන් වහන්සේ දෙන්නා තියෙනවා. ඉතින් ඒ න්‍යාය මතු කළා අරගෙන කෙනා කෙනාගේ ප්‍රතිපදාව කෙනා කෙනාට අල්ලලා දෙන්න තමයි මේ උගන්වන්නේ පරියප්තිය. ඒ පරියප්තිය දන්නේ නැත්නම් ප්‍රතිපත්තිය වර්ධිනවා කියලා කියන්නේ එහාට කෙනෙකුට හරියට යන මඟ කියලා දෙන්න හෝ තමන් හරියට යන මඟ තමන්ට තමන්ගේ චරිතේ මට මම භාවනා කරනවා කියලා මට මගේ චරිතේ මොකද්ද එහෙනම් මගේ ප්‍රතිපදාව මොකද්ද එහෙනම් මගේ කමටහන මොකද්ද කියලා තමන් හිතා ගන්න බැරි වේ. දන්නේ නැහැ මේක ඉගෙනගෙන තිබුණා. දැන් මේක ඉගෙනගෙන තිබුණොත් තමන්ට තමන්ව තේරෙනවා නම් ඒ කියන්නේ එහෙනම් තමන් සමත පූර්වංගද විදර්ශනා පූර්වංගද තමන් ගාව තියෙන මොන ඉන්ද්‍රියද එහෙනම් මොන ප්‍රතිපදාවද තියෙන්නේ? සුඛාපටිපදා දන්දාභිඤ්ඤා කිප්පාභිඤ්ඤා දුක්ඛාපටිපදා දන්දාභිඤ්ඤා කිප්පාපටිපදා. එහෙනම් මගේ විමුක්තිය මොකද? රාගී රාග චේතේ විමුක්තියද අවිද්‍යාව විරාග පඤ්ඤා විමුක්තියද කියලා විමුක්තිය දැන් දක්වන තමන්ට තමයි බලා ගන්න පුළුවන්. කවුරුවත් කියන්නේ මේ 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 ටික තියෙන්නේ සම්පූර්ණ මොකද? ගුරුවරයාවත් මේ ඒ චතගොත කෙනෙක් ගන්නවඬ උනේ තේ ටික. හරියට සාත්‍රයක් බලලා තමන්ට තමන් ගැන කියන සාත්‍රය බලා ගන්නවා වගේ වැඩ. ඉතින් තමන්ගේ චරිතය බලා ගන්න පුළුවන් මේක. මේ ඉතින් මේ යුක්තිහාරයේදී කියන්නේ තමන්ට යම් දහමක් හෝ කරුණක් හෝ ගත්තාම ප්‍රතිපදාවක් හෝ ලැබුණාම ප්‍රතිපදාවක් හෝ පැනවුවෝ දේශනා කළොත් මේ දේශනාව පැනවීම යුක්ති සහගතද නැද්ද කියලා නිශ්චය කරගන්න නුවණ ලබා දෙන කොට. ඉතින් ඒ නිසා මේ ටික තව හොඳට ඉගෙන ගන්න බලා ගන්න. එහෙම කළහම මේ ශාසනේ හරියට යුක්තිය ආයුක්තිදක නුවණින් බලලා ශාසනයක සාධාරණ විදිහ යමක් දේශනා කරන්න පුළුවන් මේ හිතුවක්කාර පදයක් නැතුව හිතුවක්කාර අදහසකින් තොරව ශාසනයට අනුලෝම වෙන විදිහට ශාසන අර්ථය මතු වෙන විදිහට ලෝකයට තමන්ට තේරියක් කරන්න නම් අනිවාර්යයෙන්ම මේ හේතක උපදේශ නෙත්තිත කරන වගේ ග්‍රන්ථයන් ඉගෙනගෙන ඒවෙන් පෙන්වන උපදේශය අනුව කටයුතු කළා තමයි අපිට මේ ඒ වගේ අර්ථයක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මට තේරෙන ප්‍රමාණයකින් මම මේක කියන්නේ. පැහැදිලි කරන්න මේක වඩා ගොඩාක් තව අර්ථ ඇති. දැනට යුක්තිහාර හරි යුක්තිහාරයේ කොටස එච්චරයි කියන්නේ. ඉතින් ඒ ටිකේ අදහස අද කියපු විදිහට බලාගෙන දේශනාවක් කරනකොට ඒකේ පදයන් හොඳට ගවේෂණය කරන්ද ඒ වගේම පෙන්නන යුක්ති අයුක්තිය හොඳට ගවේෂණය කළ යුක්ති යොදවල අයුක්තියෙන් බැහැර කරවල ඒ දේශනාව කරගෙන යන හැම දිනකටම ශක්තිය දෙවි කියන ලැබේවා.